මේ විදිහට පෙනුතුනේ එක්කෝ කර්මය තමන්ගේ මනස හරහා ක්‍රියාත්මක වෙනවා, එහෙමත් නැත්නම් කර්මය අන්‍ය පුද්ගලයේ හරහා ක්‍රියාත්මක වෙනවා, එහෙමත් නැතිනම් ඒ කර්ම වේගය සබා දහම හරහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. සබා දහම හරහා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ එක්ක ගම් වතුර ගලලා, එහෙම නැත්නම් මුහුද ගොඩල ගලලා, එහෙමත් නැත්නම් ගස් කඩන් වැටිලා, නාය ගිහිල්ලා, භූමිකම්පා ඇති වෙලා, ලෙඩ රෝග හැදිලා, හදිසි අනතුරු වෙලා, මේ නොඑක ආකාරයෙන් ස්වභාවිකව පුද්ගලයාට අනතුරු පැමිණෙන්නට පුළුවන්. එතකොට තමන්ගේ මනස දුර්වල නම් තමන් තුළින් මේ කර්ම ශක්තිය මතුවලා ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ මනස තරමක් ශක්තිමත් නම් ඒක යටපත් වෙලා අහල පහල ඉන්න දුර්වල මිනිස්සෙක් හරහා තමන් වෙතේ කර්මය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ අහල පහල ඉන්න අයත් ශක්තිමත් වෙනවා නම් ඒ අයත් මනුස්ස ධර්ම මත පිහිටලා පංච දුස්චරිතයෙන් වැළකීලා කටයුතු කරනවා නම් ඒ කර්ම වේගයේ සබා දහම හරහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඇත්තටම පුද්ගලයේ සතු කර්ම ශක්තිය තමන් තුළින් හරි සබා දහම තුළින් හරි ක්‍රියාත්මක වෙනවා. නමුත් මිනිසුන්ට එහෙම ක්‍රියාත්මක වෙනකම් බලා ඉන්න බැරි වෙනකොට මිනිස්සු ඒකට ඇඟිලි ගහලා අතපොල උස්සා ගන්න උත්සාහ කරනවා. දැන් සමාජයේ තියෙන කාරණයක්නේ, තව කෙනෙක් වැරද්දක් කළොත් ඒ මිනිස්යාට ඕක කර්මානුරූප විපාක දෙයි කියලා කිව්වට එතකම් බලා ඉන්න බෑ. එහෙම හරියන්නේ නැහැ. ඒක ඊළඟ භවයේ විපාක දීලා හරියන්නේ නැහැ. අපිට පේන්නම විපාක දෙන්න ඕන. අපි බලා ඉඳද්දිම විපාක දෙන්න ඕන. එහෙම නැත්නම් කර්මයේ විපාක දුන්නයි කියලා අපි දන්නේ නැති දවසක වෙනත් ආත්ම භවයක විපාක දුන්නා කියලා හරියන්නේ නැහැ. පියස්පනා පිටම මේක වෙන්න ඕන කියලා මිනිස්සු හිතනවා. අන්න එහෙම අමුතු කුලප්පුවක් මිනිසුන්ට ඇති වෙනවා. ඒ කලබලයේ ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර සබා දහම හරහා හරි ඒතනත්තා තුලින්ම හරි මේ කර්මයේ විපාක දෙනකන් ඉවසන්නට බැරුව තමන් නිකන් දඟලලා ඇඟිලි ගහලා අර මනුස්සයා කර්මයෙන් නිදහස් වෙනවා. තමන් අත පුච්චගෙන එතන ඉඳලා ඒ කර්මය විඳවන්නට පටන් ගන්නවා. මෙන්න මේ තරමට පුද්ගලයා දුබල වෙනකොට එතන මනුෂ්‍යත්වයක් වර්ධනය වෙන්නේ නැහැ පිණතුනි. එනිසා යම් කිසි කෙනෙකුට මේ කර්මය විපාක දෙන මාධ්‍ය හරියට හඳුනා ගන්නට පුළුවන් නම් කවමදාකවත් ඒ විදිහට අනුන්ගේ කර්ම තමන් දෝතට ගන්නට යන්නෙත් නැහැ. ඒ වගේම අන් අය තමන්ට එරෙහි වෙනකොට ඒ පිළිබඳව ද්වේෂ කරලා වෛර කරලා අමතරව කර්ම රැස් කරගන්නට උත්සාහ කරන්නේ හැකිතාක් තමනුත් අනුනුත් රැකෙන්නට වීරිය කරනවා ඇරෙන්නට. මේ කාරණය තහවුරු කරගන්නට ඉතාම හොඳ කතා ප්‍රවෘත්තියක් අපේ ජාතක පොතේ සඳහන් වෙනවා. මතක භක්ත ජාතකේ එක්තරා බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් මතක භක්ත යාගයක් කරන්නට කියලා එළුවෙක් අරගෙන එන්නට කියලා කිව්වා. ඒ එළුවගේ බෙල්ල කපලා බිලි පූජාවක් කරලා මතක භක්ත කියන යාගය සිද්ධ කරන්නට. ඒ බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ අතවැසියන් ගිහිල්ලා හොඳ තරුණ ජව සම්පන්න එළුවෙක් හොයාගෙන ආවා. බ්‍රාහ්මණ ආචාර්යවරයා අණ කරනවා මේ එළුවව අරගෙන ගිහිල්ලා ගඟට ගිහිල්ලා හොඳට පිරිසුදු කරලා නාවලා සුවඳ පැන් ඉහලා මල් මාලා පළඳවල අරගෙන එන්නට කියලා. මේ එළුවව අරගෙන ගිහිල්ලා සෝදලා සුවඳ පැන් ඉහලා මල් මාලා පළඳවල අරන් එනකොට එක තැනකදී මේ එළුව සිනහ පහළ කළා. ටික වෙලාවක් යනකොට කඳුළු වගුරවන්නට පටන් ගත්තා. පස්සේ අර බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ අතවැසිය ඇහුවා, ඇයිද සිනාසුනේ? ඇයිද කඳුළු සැලුවේ කියලා. පස්සේ මේ සතා කියනවා, මෙතනදී එක කියන්න බෑ, බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟට ගියාට පස්සේ ඇහුවොත් මං කාරණේ කියන්නා කියලා. ඊට පස්සේ මේ එළුවව අරගෙන ගියා අර බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟට. අරගෙන ගිහිල්ලා රත්වැසියන් කියනවා, ස්වාමීනි මේ එළුව මෙන්න මෙහෙම ක්‍රියාවක් කළා. ඇයිද කියලා අහපුවාම කිව්වේ නෑ, ඔබ වහන්සේ හමුවේදී ඇහුවොත් කියන්නම් කියලා කිව්වා. පස්සේ අර බ්‍රාහ්මණ ආචාර්යවරයා අහනවා, කුමක් නිසාද සිනහ පහළ කළේ? එතකොට අර එළුවා කියනවා, ස්වාමීනි මමත් පෙර භවයක මනුලෝ ඉන්නකොට මතක භක්ත යාගයක් කරන්නට කියලා එළුවෙක්ගේ බෙල්ල කපලා යාගයක් කළා. ඒ කරපු අකුසල කර්මය, ඒ එළුවාගේ ගෙලසින්ද අකුසල කර්මය ආත්ම 500ක් උපදින උපදින ආත්ම භවවල බෙල්ල කැපිලයි මැරෙන්නට සිද්ධ වුනේ. දැන් ආත්ම 499ක් ඉවරයි. දැන් මේ 500 වෙනි ආත්මේ අද ඔබ වහන්සේ මගේ බෙල්ල කැපුවෙන් පස්සේ යන්තම් ඒ කර්මෙන් මම අද නිදහස් වෙනවා. මේක දකිනකොට මට ලොකු සතුටක් ඇති වුණා කියලා කිව්වා. ඊට පස්සේ අර බ්‍රාහ්මණ ආචාර්යවරයා අහනවා, එහෙනම් කඳුළු සැලුවේ මොකක් නිසාද? පස්සේ මේ සතා කියනවා, ස්වාමීනි මං කඳුළු සැලුවා නෙමෙයි ඇඬුවා නෙමෙයි, මට ඇත්තටම කඳුළු වැටුණා. මොකද දැන් එළුවෙක්ගේ බෙල්ල කපලා මට වෙච්ච වැඩේ මම අත්දැකීමෙන්ම දන්නවනේ. දැන් ඔබ වහන්සේ අද මගේ බෙල්ල කපපුවාම ඔබ වහන්සේට සිද්ධ වෙන්නට යන දේ ගැන මතක් වෙනකොට ඇත්තටම මට කඳුළු වැටුණයි කියලා. පස්සේ අර බ්‍රාහ්මණ ආචාර්යවරයා කල්පනා කරනවා, මේක සත්‍ය කාරණයක් නම් නිකන් අනුන්ගේ කර්මයක් මම මොකටද කරපින්න ගන්නේ. එහෙනම් ඔබ ඕන හැටියකට මැරියන් මම නම් මරන්නේ නැහැයි කියලා අර එළුවව බැම්මෙන් නිදහස් කළා. පස්සේ මේ සතා කියනවා, ඔබතුමා මගේ බෙල්ල කැපුවත් නොකැපුවත් මේ ජීවිතේ බෙල්ල කැපිලා අකාලේ මැරෙන්න තමයි මට සිද්ධ වෙන්නේ. පස්සේ මේ ආචාර්යවරයා කල්පනා කරනවා, අනේ මේ සතා මරණ බියෙන් තැතිගෙන නන්දොඩවනවා, මේ සතාට අභය දෙන්නට ඕනේ කියලා අර අතවැසියන්ට කතා කරලා කිව්වා මේ සතාව නිදහස් කරන්න කිසිම කෙනෙකුට මේ සතාව ඝාතනය කරන්න ඉඩ දෙන්න එපා, පරිස්සම් කරන්න, රැකවරණය සලස්සන්න කියලා කිව්වා. කියලා අර සතාව නිදහස් කළා. වැඩි වෙලාවක් යන්නට උනේ නැහැ. ටික දුරක් යද්දී කොලාතු කකා ගිහිල්ලා පොඩි ගල් පර්වතයක් තිබුණා. ඒ ගල් පරේ උඩට නැගලා ඒ ළඟ තිබිච්ච ගහක අත්තකට බෙල්ල දික් කරනකොටම වැස්සවත් නැති වෙලාවක අකුණක් පතිත වුණා. අර ගලේ වැදිලා ගල් පොත්තක් ගැලවිලා ඇවිදින් බෙල්ල වැදිලා බෙල්ල කැපිලා ඔළුව එක පැත්තකට කඳ එක පැත්තකට ඇදගෙන වැටුණා. දැන් තව විනාඩි කීපයක් ඉක්මන් වුණා නම් මේ කර්මය කවුද සිද්ධ කරගන්නේ? අර බ්‍රාහ්මණ ආචාර්යවරයා විසින් සිද්ධ කරගන්නට තිබුණා. එතකොට සැබවින්ම සබාධම හරහා හරි වෙනත් ක්‍රමයකින් හරි ඒ කර්ම ශක්තිය විපාක දෙනවා. නමුත් අර පුද්ගලයෙක් ඉදිරිපත් වුණා නම් ඒ කර්මය තමන් දෝතට ගන්නා එකයි කරන්නේ. ඒ බ්‍රාහ්මණ ආචාර්යවරයා අවස්ථාවෝචිතව බුද්ධිමත් වුණු නිසා ඔහු ඒ කර්මයෙන් යන්තමට නිදහස් වුණා. නමුත් අර කර්ම වේගය ඒ පුද්ගලයා තුළින් ක්‍රියාත්මක නොවුණු නිසා සබාධම හරහා ක්‍රියාත්මක වුණා. ඉතින් මෙන්න මේ විදිහට අකුසල කර්ම පමණක් නෙමේ කුසල කර්මත් මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපට මේ ද්වේෂය දුරු කරන කතාවේදී කුසල කර්ම විපාක දීම ගැන කතා බහ කිරීම නෙමේ වඩා වැදගත් වෙන්නේ මේ අකුසල කර්ම විපාක දෙන ආකාරයයි. ඒ නිසායි අපි ඒ පැත්ත විශේෂයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. මේ විදිහට අපට තේරුම් බේරුම් කරගන්නට පුළුවන් නම් මේ අකුසල කර්ම කොහොමද සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ, ලෝකයේ තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගන්න පුළුවන් නම් ඇත්තටම අපට අනිත් අය පිළිබඳව ද්වේෂ කරනවා වෙනුවට අනුකම්පා කරන්නට පුළුවන්. මේ ලෝකයේහි කුසල කර්මය අකුසල කර්මය කියන්නේ යම් කිසි ශක්ති විශේෂයන් දෙකක්. කුසල කර්මය ශක්තිමත් බලවත් ශක්තියක්, අකුසල කර්මය දුර්වල ශක්තියක්. ඒ දුර්වල දේ දුර්වල මාධ්‍යයක් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශක්තිමත් දේ ශක්තිමත් මාධ්‍යයක් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියට විදුලිය සහ සුළඟ වගේ. සුළඟ කියලා කියන්නේ යම්කිසි ශක්තියක්. නමුත් සුළඟ ක්‍රියාත්මක වෙන්නේ දුර්වලම මාධ්‍ය හරහා. ඒ කියන්නේ හිස් තැන්, පළුදු තැන්, සිදුරු තැන් හරහා තමයි සුළඟ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් විදුලිය කියන්නේ ශක්තියක්. ඒක ඒ සිදුරු තැන් හරහා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ බොහොම ශක්තිමත් ඝන ද්‍රව්‍ය හරහා තමයි වඩා වේගවත්ව ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ පුද්ගල సంతානෙහි පවතිනා වූ, බැඳී පවතිනා වූ අකුසල පාප ධර්ම හැම විටම දුර්වල මානසිකත්වයක් මත ක්‍රියාත්මක වෙනවා. ශක්තිමත් කුසල් දහම් ශක්තිමත් වූ මනසක් හරහා ක්‍රියාත්මක වෙනවා.